ගරු මණ්ඩානන්ද අලුත් විමතුම ඔබතුමාට විනාඩි 18ක කාලයක් තිබෙනවා.
ලස්සනේ සභාපතිතුමනි, ඊයේ දවසේ අතිගරු ජනාධිපතිතුමා විසින් වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ප්‍රකාශයක් කිරීමෙන් පස්සේ තමයි අද අපි දින දෙකක් පුරා මේ විවාදය පවත්වන්න කටයුතු කරන්නේ. ඔබතුමා දන්නවා අපිට අවුරුදු 2600ක ලිඛිත ඉතිහාසයක් තියෙන අපේ රට මුණ දුන්න බරපතලම අභියෝගමත් වකවානුව තමයි මුලසනේ සභාපතිතුමේ අපි මේ ඉන්නේ. මෙවන් බරපතල ආර්ථික හා සමාජයේ අර්බුදයකට අපි රටක් හැටියට මුණ දුන්න පළවෙනි අවස්ථාව තමයි මේ ගරු කතානායකතුමනි. අපේ රට ගැන ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා තමයි අපේ රටට තිබුණ විරුදාවලිය. මේ පුංචි දිවයින ලෝකයේ බහුතර රටවල් වලට නොහැති බොහෝ සම්පත්තා වරපදාන ලැබුණ භූමියක් බවට අපි සියලු දෙනා පිළිගන්න කාර්යය. මේ රට ගැන පුද්ගලයන් විවිධ අර්ථකථනයන් කරා. සමහරු කිව්වා මේක පුණ්‍ය භූමියක් කියලා. ඒ වගේම මේක ආශ්චර්යයක් කියලා බොහෝ අය කියලා කිව්වා. ලෝකේ බොහෝ රටවල් ඍතු හතරක් එක යුද්ධ කරනවා. භූමිකම්ප, ගිනිකඳු, අඩි 100 ගණන් උස හිමකඳු, ඒ වගේම කාන්තාර. මේ කිසිම දෙයක් මේ අපේ රටට නැහැ. අපේ ශිෂ්ටාචාරයෙන් ගොඩනැගුණු සංස්කෘතිය, අපේ රටේ දේශගුණය, සරුපස, සුන්දර වෙරළ තීරය, පරිසරය, සතා සීවා, මේ සියල්ල අපිට තියෙනවා. හැබැයි එහෙම ලෝකේ හැම කෙනෙක්ම කතා කරපු අද මේ සුන්දර රට ගැන අද ලෝකයේ ප්‍රවෘත්ති බැලුවොත් දරුවන්ට කණ්ඩ නැති රටක්, මන්ද පෝෂණය වැඩි වෙච්ච රටක්, ණය ගෙවා ගන්න බැරි වෙච්ච රටක්, මානව හිමිකම් උල්ලංඝනය කරපු රටක්, තෙල් ටික ගෑස් ටික බෙහෙත් ගන්න සල්ලි නැති රටක් හැටියට තමයි මේ සුන්දර දිවයින ගැන අද ලෝකයේ අනෙකුත් රටවල ප්‍රවෘත්තිවල අපි දකින්. ගොඩක් වෙලාවට මේක ඉතියෝපියාවට සූඩානයටත් එහා ගිය රටක් හැටියට තමයි අද රැට ගෙදර ඉඳලා මාධ්‍ය බලනකොට මාධ්‍ය වාර්තා කරන්නේ මුලස්සනේ සභාපතිතුමනි. ඔබතුමා දන්නවා අපි වසර 2600ක ඉතිහාසයක් තිබුණා. මේ පසුගිය දශක 3ක 4ක කාලයේ තමයි මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න, මේ ගැටලු මුහුණ දෙන්න සිද්ධ වුණේ රටක් හැටියට. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි 225ම වග කියන්න ඕනේ මේ රට මේ පත් වෙලා තියෙන ඉරණමට. මේකට ජනතා විමුක්ති පෙරමුණ කියනවා නම් අපි වග කියන්නේ නැහැ, අපි මේක දන්නේ නැහැ කියලා කියනවා නම් ඒක පිළිගන්නේ නැහැ. මොකද ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට පත් කරන්න, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය බලයට පත් කරන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව ගෙනියන්න විශාල දායකත්වයක් කරපු පක්ෂයක් තමයි ජනතා විමුක්ති පෙරමුණ. සමගි ජාතික බලවේගය කියනවා නම් අපේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂය, ධාරේතුමාගේ මන්ත්‍රීතුමා කතා කළකෝ අපි දන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා නම් මේක ඒගොල්ලෝ දන්නේ නැහැ කියලා. පහුගිය අවුරුදු 5 ගත්ත ණය ප්‍රමාණය ගත්තොතින් ඉතිහාසෙම මේ රට ගත්ත ණය හා සමානයි පහුගිය අවුරුදු 5 මේ රටේ ආණ්ඩුව ගත්ත ණය ප්‍රමාණය. අපි ගත්තොතින 2013න් පස්සේ එක බලාගාරයක් ඉදි වෙලා නැහැ. 2015 ඉඳලා 20 වෙනකන් ආණ්ඩුවක් තිබුණා, එක බලාගාරයක් ඉදි වෙලා නැහැ. ඒ නිසා මේ කිසි කෙනෙකුට කොනම හේතුවකටවත් කියන්න බෑ, මේකට අපි වග කියන්න බෑයි කියලා අපි කාටවත් කියන්න බෑ. ගරු මුලස්සනේ සභාපතිතුමනි, මේ අර්බුදයට යන්න හේතුකාරණා ගණනාවක් තිබ්බා. අපි වෙන මොකුත් ඕනේ නැහැ. අපි හැම ආයවැයකදීම අපි ආයවැය කියවනවා. රාජ්‍ය ආදායම් සහ වියදම් හොයලා බැලුවහම එතනින් අපි තේරෙනවා කොහටද යන්නේ කියලා. අපේ රටේ අපනයන ගත්තොතින් වසරකට US බිලියන 10ක්, අපේ රටේ ආනයන ගත්තොතින් වසරකට US බිලියන 20ක්, හැම වසරකම US බිලියන 10ක පරතරයක්. දැන් එතකොට මේ US බිලියන 10 ගන්න මොකද්ද අපි කරන්නේ? හැමදාම කරේ හැම ආණ්ඩුවක්ම ණය ගත්තා. ඒ නිසා මේ ණය අරගෙන මේක ගෙව්වා. අපි අපේ අපනයන නවත්තන්න උනන්දු කරේ නැහැ. සමාවෙන්න අපේ ආනයන නවත්තන්න, අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න අපි උනන්දු වුණේ නැහැ. අපේ බලාගාර පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරන්න අපි උනන්දු වුණේ නැහැ. ඒ කිසිවක් කරන්නේ නැතුව හැම අවුරුද්දකම ඒ පරතරයේ ණය ගෙවලා තමයි අපි කටයුතු කරන්න ගියේ. මේක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලෙත් එකයි. අපේ ආණ්ඩුව කාලෙත් මේක සිද්ධ වුණා මුලසනේ සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි, අපි පිළිගන්න ඕනේ මේ මොනවා කිව්වත් 20යි 21 වෙනකොට අපේ ආණ්ඩුව බලයට පත් වෙනකොට මේ අපි නියෝජනය කර මම නියෝජනය කරන අපේ ආණ්ඩුව බලයට පත් වෙනකොටත් මේ ආර්ථික අර්බුදය හඳුරගෙන තිබුණා. ඒ නිසා මම හොඳට මතකයි කැබිනට් මණ්ඩලයේ රමේෂ් පතිර නැමැතිතුමා, ඒ වගේම අපේ අලි ශබ්රි ඇමතිතුමා, මම අපි දවසක් එවකට කැබිනට් මණ්ඩලයේ අතිගරු ජනාධිපතිතුමාට කිව්වා මේ ආර්ථික අර්බුදයේ පිළිබඳ අපිට තියෙන බයක්. ඒ වෙලාවේ ජනාධිපතිතුමා කිව්වා මහ බැංකුව කැඳවන්න, මුදල් අමාත්‍ය ශිල්ලධාරි කැඳවන්න, කැඳවලා කැබිනට් එකට පැහැදිලි කරන්නකෝ මේ තියෙන ආර්ථික අර්බුදයේ පිළිබඳව. එදා මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, ඒ වගේම මහ බැංකුවේ නිලධාරීන් ඇවිල්ලා මේ ආර්ථික අර්බුදය ගැන කතා කරාම කිව්වේ නෑ මේක අපිට කළමනාකරණය කරගන්න පුළුවන්, මේක අර්බුදයක් පැන නගින්නේ නැහැ කියලා. ඒ නිසා පැහැදිලිව හිටපු ජනාධිපති ලේකම් ජයසුන්දර උන්නහේ, ඒ විතරක් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ බලධාරීන්, මහ බැංකුව අධිපතිවරු, මේ සියලු දෙනා රජයට දුන්නේ වැරදි තොරතුරු. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි, දැන් අපි බලන්න අපි ආණ්ඩුව බලයට පත් වෙනකොට අපේ රටේ සංචිත තිබුණ බිලියන 7.6ක්. ඒත් එක්කම අපි බදු සහන දුන්නා. ඒ බදු සහනේ විතරක් වසරකට බිලියන 525ක් අපට අහිමි වුණා. අපේ රජයේ වියදම් වැඩි වුණා. අපි රැකියා උපාධිධාරී ප්‍රමාණයකට රැකියා දුන්නා. ඒ වගේම අපි කිලෝමීටර් ලක්ෂයේ මාර්ග අපි ආරම්භ කරා. ඒ නිසා ආදායම් අඩු වෙන ගමන් අපි වියදම් වැඩි කරා. අපේ පැත්තේ ඒ අපි මේ කෙටි කාලය තුළ වෙච්ච අඩුපාඩු ගුණත් අපි ඒ ආණ්ඩුව වගේම අපි කියන්න ඕනේ කොළසනේ සභාපතිතුමනි. ඒ විතරක් නෙමෙයි, අපේ ආණ්ඩුව යටතේ බරපතල කොවිඩ් වසංගතයකට මුණ දෙන්න සිද්ධ වුණා. මේ කිසිම ආණ්ඩුවකට මුණ දෙන්න බැරි වෙච්ච කොවිඩ් වසංගතේ ඒකට අවශ්‍ය බෙහෙත් ගේන්න වුණා, එන්නත් ගේන්න වුණා, ඒකට රජය වැය කරන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, මිනිස්සුන්ට 5000 ගානේ කන්න දෙන්න වුණා, රට වහලා තිබුණා, සංචාරක ව්‍යාපාරේ කඩාගෙන වැටුණා. මේ සියල්ල බලපෑවා මේ ආර්ථික පසුබෑමට. ඒ විතරක් නෙවෙයි, මේ කාලය තුල මූඩි ඇතුළු ආයතන ගණනාවක් අපේ රට අපේ රාජ්‍ය අපේ රට ඩවුන් ලොක් කරා. ඔබට මතක ඇති ඩවුන් රේක් කරා අපේ රටක් හැටියට අපි. ඒ නිසා අපට විදේශ රටවල් වලින් අපට ණය ගන්න බැරි වුණා. ඒ අනුව ආණ්ඩුවට සිද්ධ වුණා අපි ගාව තියෙන සංචිත වලින් ණය ගවන්න. ආණ්ඩුවට සිද්ධ වුණා අපි ගාව තියෙන සංචිත වලින් තෙල් ටික ගේන්න. ආණ්ඩුවට සිද්ධ වුණා අපේ තියෙන සංචිත වලින් ගෑස් ටික ගේන්න. අවසානයේ අපට සංචිත නැති වුණා, අපට ණය දෙන්න නැති වුණා. මේ ආර්ථික අර්බුදයකට අපට යන්න සිද්ධ වුණා මුලස්සනේ සභාපතිතුමනි. ඒ විතරක් නෙවෙයි, අපි හැම කෙනෙක්ම පිළිගන්න ඕනේ අපි රජයන් විසින් හරි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා නැහැ. අපි ගත්තොතින් ඩීසල් වෙනුවට අපි හැමදාම මේ ඩීසල් බලාගාර මත රැඳුණා. ඒක තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා කිව්වේ මේ පුනර්ජනනීය බලශක්තිය 80%කට ගේන්න ඕනේ කියලා. අපට නිකන් තියෙන හුලන් ටික, අපට නිකන් තියෙන වතුර ටික අපි පාවිච්චි කරේ නැහැ. අපි නිකන් තියෙන අවුව පාවිච්චි කරේ නැහැ. අදත් වැඩියම විදුලිය නිෂ්පාදනය කරන්න අපි ඩීසල් බලාගාරවල අපේ සමහර ඩීසල් බලාගාර තියෙනවා ඒකකයක් නිෂ්පාදනය කරන්න පිරිවැය රුපියල් 181යි, අපි විකුණන්නේ රුපියල් 41යි. මේ බලාගාර වහන්නෙත් නැහැ. මේ බලාගාර තියෙනවා පෞද්ගලික බලාගාරවල අධික මිලට අපි විදුලිය ගන්නවා. අපි හැමදාම පුනර්ජනනීය බලශක්තිය ගැන කතා කරනවා. අපිට බැරි වෙලා තිනවා අපේ නිකන් තියෙන මිනි හයිඩ්‍රෝ ටිකවත් ලයිසන් දීලා අවුරුදු 4-5ක් යනකම් ඒවට ප්‍රමුඛ ස්ථානය දුන්නේ නැහැ. ඒ නිසා සෑම රජයක් විසින් ඒ කරපු ප්‍රතිපත්ති වල වැරද අපි පිළිගන්න ඕනේ. ඊළඟට අපි යපු මානයන ආර්ථිකයකට පුරුදුනේ මුලස්සනේ සභාපතිතුමනි. අපි නිෂ්පාදන ආර්ථිකයකට ගියේ නැහැ. අපේ රටේ වගා කරන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මම කෘෂිකර්ම අමාත්‍යවල හැටි නිඳපු කාලේ මට දුන්න අභියෝගය මේක. මේ පොහොර එකත් එක්ක අපි කරපු හැමදේම යට වුණා. අපි මේ නිෂ්පාදන ආර්ථිකයකට යන වැඩසටහන අපි ආරම්භ කරා. අපේ රටේ සිරිමාව මෙතිනේක කාලේ 100%ක් මිරිස් නිෂ්පාදනය කරා. අද 100%ක් අපි මිරිස් ටික පිට රටින් ගේනවා. අපේ රටේ 60%ක් අල අපි පිට රටින් ගේන්නේ, ලුණු පිට රටින් ගේන්නේ. මුළු මාතලේ දිස්ත්‍රික්කයේම ලුණු ටික අපිට හදන්න පුළුවන්. අපේ නුවරඑළිය අල ටික හදන්න පුළුවන්. අපේ උතුරුමැද පළාතේ බට මඩකලපෝ දිස්ත්‍රික්කයේ අපිට මිරිස් ටික හදන්න පුළුවන්. මේ සියල්ල අපේ රටේ කරන්න පුළුවන් දේවල් ටික. කංකුන් ටික මුකුණු වෙන්න ටික අපි පිට රටින් ගේන රටක් බවට පත් වුණා. අපි යපු මානයන ආර්ථිකයකට පුරුදුනා මුලස්සනේ සභාපතිතුමනි. මං කෘෂිකර්ම අමාත්‍යවරයා හැටියට ඉඳපු කාලේ අපේ බලාපොරොත්තු තිබේ 20-25 වෙනකොට මේ ආනයන සියල්ල නවත්තන්න. අපි දවසකට කිරිපිටි ගේනවා US මිලියන 1ක. එක දවසට US මිලියන 1ක් අපි කිරිපිටි ආනයනය කරනවා. නව ශ්‍රී ලංකාවේ දෙවැනි වැඩිම අපි කිරිපිටි ප්‍රමාණයක් කියවන්නේ ශ්‍රී ලංකාවට. හැබැයි අපේ රටේ කිරියගේ කිරි ගවයාගේ දෛනික කිරි නිෂ්පාදනයේ එවරේජ් එකත් ලීටර් 2යි. ඒ නිසා මේ පිළිබඳ කිසිම රජයක් අවධානය යොමු වෙලා නැහැ. ඒ නිසා හැම දෙයක්ම පිට රටින් ගෙනල්ලා කන්න. මේ යපු මානයන ආර්ථිකයට පුරුදු වෙච්ච නිසා මේ අර්බුදකාරී ගණනාවකට ගියා. අපි මේ වෛද්‍ය විශ්වවිද්‍යාල අපේ රටේ විශාල දරුවන් එනවා විදේශ රටවලට. මේ අධ්‍යාපන ක්‍රමයේ තුල හැමදාම අපට දුන්නේ නැහැ පෞද්ගලික විශ්වවිද්‍යාල ගේන්න. අවුරුද්දකට බිලියන 5ක් පිට රටට යන සල්ලි ටික නවත්ත ගන්න අපිට මේ කිසිම රජයකට අපිට කටයුතු කරගන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයාගෙන් පස්සේ මේ කර්මාන්ත ශේෂ්ත්‍රය අපේ රටේ දිනු කරන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා මීරටේ නිෂ්පාදනය කළ ඇති විශාල උපකරණ ගණනාවක් අපි පිටරටින් ආනයනය කරනවා. මම ඔබතුමාට කිව්වා අපි ආනයනයේ මුදල් අපේ බිලියන 10 දැන් මේ බදු වැඩි කිරීමත් එක්ක මේක බිලියන 3ට අඩු වෙලා තියෙනවා. ඒ නිසා මේ කර්මාන්ත ශේෂ්ත්‍රය අපි ශක්තිමත් කළ යුතුව තියෙනවා. ඒ නිසා අපේ අපනයන වෙළඳ පොළට ඇතුළත් කරගද්දී අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ කුරුඳු සිනමන් ලෝකේ ඉතාම විශාල ඇගයීමකට ලක් වෙන දෙයක්. හැබැයි මේ කිසි දෙයක් පිළිබඳව අපේ අවධානය යොමු වෙලා නැහැ. ඒ නිසා අපි සියලු රජයන් විසින් ඒ ගත්ත වැරදි ප්‍රතිපත්ති ඒ සියලු රජයන් විසින් මේ 225ම අපි එක්කව වෙලා කරපු වැරදි නිසා අද රටක් හැටියට අපි සියලු දෙනාම බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මුලසනේ ගරු සභාපතිතුමනි මේ වෙලාවේ අපි මම දැක්කා අද විපක්ෂයේ උත්සාහ කරනවා මොන දේ හරි කරලා ආණ්ඩුව පරාජයටපත් කළ මේ ආර්ථික අර්බුදෙන් ගොඩේලා ඒගොල්ලන් ආණ්ඩුවක් කෙන. ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරනවා මොනවා හරි කරලා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා ඒගොල්ලන්ගේ මන්ත්‍රී ශාඛාව වැඩි කරගන්න. ආණ්ඩුව උත්සාහ කරනවා මොනවා හරි කරලා ආණ්ඩුව බලේ තියාගන්න. ඒ නිසා මං හිතනවා මේ මොකක්වත් නෙමෙයි අපි කළ යුත්තේ. අපි ඔක්කොම එකට එක්ක අහුවෙන්න ඕනේ. මේක රටක් හැටියට අපි තීන්දුව ගන්න ඕනේ වෙලාවක්. අපි ගත්තොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මම තරම් පාර්ලිමේන්තුවේ එතුමාට බැනපු විවේචනය කරපු කෙනෙක් නැහැ. හැබැයි අපි අද මේ ආර්ථික අර්බුදයේ හමුවේ සියලු කොන්දේසි විරහිතව අපිත් එක්ක එතුමත් එක්ක ඉන්නවා. මේ වෙලාවේ මේ අර්බුදයේ විසඳන්න වෙන කවුද ඉන්නේ? සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා අද විවේචනය කරනවා මේ ගැන. එතුමාට දුන්නා මේක බාර ගන්න කියලා. අගමැතිකම දුන්නා. එතුමාට අගමැතිකම දුන්නා නම් අද ජනාධිපති පින නැහැ. ඉතින් පින නැත්නම් අපි මොනව කරන්නද? පින නැත්නම් කණ්ඩා දෙන්න පුළුවන් මොලේ දෙන්න බෑ. ඒ වගේ පින දෙන්න බෑ. ඉතින් එතුමාට ඒක ලබන්න පින නැහැ. ඒ නිසා මේ එළියේ ඉඳලා හැමදාම උදේට අර 27 1 8 2 28 1 8 2 දාගෙන පත්‍ර කියවනවා වගේ කියවනවා. එතුමාට තිබ්බා මේක බාර ගන්න. ඇයි මේ අභියෝගේ බාර ගන්න බැරි වුනේ? අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමායි අභියෝගේ බාරගත්තා. ඒ අභියෝගේ බාර අරගෙන. ඒ නිසා මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව ඇතුලේ අපි එකිනෙකාට ගහගන්නේ නැතුව, අපි එක එක්කෙනා විවේචනය කරන්නේ නැතුව, අපි එක එක්කෙනා තනතුරු බල බල ඉන්නේ නැතුව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩන් අපි සියලු දෙනා එකට එක්කවලා කටයුතු කරේ නැත්නම් මතුමතු ජාති දුපදින දරුව අපිට ශාප කරයි. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 228ම ශාප කරයි. මොකද මම ඔබතුමාට කිව්වා මේ වගේ පුණ්‍ය භූමියක් ලෝකේ කොහෙවත් නැහැ මුලසනේ ගරු සභාපතිතුමනි. බලන්න අපේ රටේ විදේශිකයෙක් ආවොත් මොනතරම් මේ සුන්දර රට ගැන කතා කරනවා. බලන්න අපේ වෙරළ තීරේ, අපේ සතා සීපාව, අපේ බලන්න දේශගුණේ කිලෝමීටර 10ක් ඉඳලා තව කිලෝමීටර 10ක් කරනකොට වෙනත් දේශගුණයක්. මොනතරම් ශස්ත්‍රීය පොළවක්ද? අපේ පොළවට ඇට ටිකක් විසිකරොත් පැලවෙනවා. මෙහෙම භූමියක් කොහෙද තියෙන්නේ? ඒ නිසා මෙච්චර ගෞරවනීය දේශයක් තියෙන රටක අපිට ඇයි අපි මේ පාර්ලිමේන්තුව ඇතුලේ 225ට අපට එකට ඉඳගෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපට කටයුතු කරන්න බැරි? ඒ නිසා මේ පාර්ලිමේන්තුව සින අපේ TNA පක්ෂයේ ඉන්න අපේ කිලනොච්චේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඔබතුමාලටත් මේකෙන් බේරෙන්න බෑ. ඔබතුමාලත් මේකට වග කියන්න ඕන. මොකද පහුගිය අවුරුදු 5 තමුන්නාසිරත් පහුගිය අවුරුදු 5 ආණ්ඩුව වෙනුවෙන් හිටපු කට්ටිය. ඒ නිසා සියලු දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුව හිටපු සියලු දේශපාලන පක්ෂ මේකට වග කියන්න ඕන. මේ ආර්ථික කඩාවැටීමට වග කියන්න ඕන. මේක ගොඩක් අය හිතනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කරපු වරදක් කියලා. එතුමා කෘෂිකර්මික ප්‍රතිපත්තිය වි පොහොර තහනම් කරපු ඉඳන් එතුමා හොඳ චේතනාවෙන් ගෙනාවා. හැබැයි එතන වැරද්ද තමයි අපි එකවරම තීන්දුව ගත්ත රටේම කරන්න. එතුමාගේ චේතනාව හොඳයි. එතුමා පුනර්ජනනීය බලශක්තිය 170%කට ගේන කටයුතු කරන උනන්දුනා. ඒක සිද්ධ කරගන්න බැරි වුණා එතුමාට. ඒ නිසා අපි කියන්න ඕනේ අපි හැම කෙනෙක්ම මෙවැනි ජාතික ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරපු නැති නිසා, අපි මේ ආර්ථිකය හරියට කළමනාකරණය කරපු නැති නිසා ඉතාම පැහැදිලි දරු පොඩි දෙකේ පන්තියේ ළමයිකට තේරෙන මුලසනේ සභාපතිතුමනි. අපි ලංකාවට අපි ඉම්පෝට් කරන දේවල් පිළිබඳව අපි ආනයනය කරන අපි ආනයන අපන පරතරය ගත්තොතින් අපි මේ සාමාන්‍ය දැනීම බිලියන 10ක් US බිලියන 10ක් කියන්නේ රුපියල් බිලියන කීයද? මේක පිළිබඳ අපි අවධානය යොමු කරේ නැහැ. ඒ නිසා අපි හැමදාම කරේ මේක ගෙවා ගන්න අපි ණය ගත්තා. 2017-19 විතරක් US බිලියන 12කට ආසන්න ප්‍රමාණයක් අපි ණය අරගෙන තියෙනවා. අපි ණය අර මොනවද කරේ? හදපු බාරක් තියෙනවද? හදපු ගොඩනැගිල්ලක් තියෙනවද? නැහැ. ණය අරන් ණය ගෙව්වා. ඉතින් සම්මුලසනේ සභාපතිතුමනි පහුගිය අවුරුදු දෙකේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව 7-5ක් ණය අරගෙන නැහැ. හැබැයි එතුමා බදු සහනේ දුන්නේ හොඳ චේතනාවෙන්. එතුමා හිතුවා මේ බදු සහනේ දීම තුළ බඩුමිල අඩුවේ, මිනිස්සු අතරේ සල්ලියේ වියදම් වේ. එතුමායි හොඳ චේතනාවෙන් කරත් අපිට දුන්න වැරදි ආර්ථික විශේෂඥයන් ලැබුණේ වැරදි තොරතුරු නිසා බරපතල අර්බුදය යන එක තවත් ව්‍යාප්ත වුණා. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි කාගේ හරි වරදින් මේ අපේ රජය වෙන්න පුළුවන්, පහුගේ රජය වෙන්න පුළුවන්, මොන රජයන් හරි වෙච්ච වෙලා වැරද්ද නිසා අද රටක් හැටියට බරපතල ආර්ථික අර්බුදයකට අපි මුහුණ දීලා තියෙනවා. මම ඔබතුමාට කිව්වා වගේ ලබන මාසේ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවා ගන්න කොහොමද කියන එක භාණ්ඩාගාරයේද කල්පනා කරගෙන ඉන්නවා. බිලියන 200ක් අපට ගෙවන්න තියෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට සැපයුම් කරුවන්ට හමුදාවේ ආහාර සැපයන්නන්ට විශාල මුදලක් අපට ගෙවා ගන්න තියෙනවා. අපට මුදල් නැහැ. අපට මුචල් අච්චු ගහන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට ලොකු විශ්වාසයක් තියෙනවා. එතුමා බලාපොරොත්තු වෙනවා මම මහ බැංකුව අධිපතිතුමත් එක්ක කතා කරා. මම අද උදේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමත් එක්ක කතා කරා. එයාට ලොකු විශ්වාසයක් තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අතරමුදේ මැදිහත් වීම තුළ අපිට මේක කළමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා. අපි විශ්වාස කරනවා චීනයේ තියෙන මේ සමුළුවෙන් පස්සේ පක්ෂ සමුළුවෙන් පස්සේ මේ රැස්වීම සඳහා ඵලදායි ප්‍රතිඋත්තරයක් අපට චීනෙන් ලැබෙයි කියලා. ඒ වගේම ජපානයේ මෙතුමා මුජමල් රහමාන් මන්ත්‍රීතුමා කිව්වා අපට ඡන්ද දුන්නේ නැහැ කියලා. හැබැයි ජපානයේ මේ ණය මේ ප්‍රතියෝගිත කර වැඩසටහනට නායකත්වය දෙන්න ජපානයේ තීන්දුව කළා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා IMF එක සල්ලි දෙන්න කලින් ජපානයේ මැදිහත් වෙලා මේ රටට යම් සහනදායි වැඩපිළිවෙලක් හදයි කියලා. ඒ නිසා අපේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව වැඩිම මාස 3ක් 4ක් යනකොට මේ අර්බුදය අපිට විසඳ ගන්න පුළුවන් වෙයි කියලා. දැන් අපට පේනවා දවසෙන් දවස එදා තිබුණ තත්ත්වය වැඩි වෙනස් වෙලා. දැන් තෙල් මිල රුපියල් 10කින් හරි අඩු වෙනවා. ගෑස් මිල රුපියල් 300කින් හරි අඩු වෙනවා. පිටි මිල රුපියල් 100කින් හරි අඩු වෙනවා. දැන් ටික ටික මිල අඩු වෙමින් යනවා. ගෙවන්න බැරි වෙච්ච පුද්ගලයන්ට ටික ටික මුදල් ගෙවමින් යනවා. ඒ නිසා අපට පේනවා මේ ආර්ථිකය යම් කළමනාකරණයක් කරගෙන යනවා කියලා අපට තේරෙනවා. දැන් අපේ අනුරාධපුර මැතිතුමා කිව්වා බදු ගහලම මේක හොයන්න බෑ කියලා. මුලස්සනේ සභාපතිතුමා හැමදාම කියපු දෙයක්. අපේ රටේ මිලියන 22ක් ජනතාව ඉන්න මේ රටේ ලක්ෂ 50ට වැඩිය බදු ගෙවන අය ඉන්නේ 180ක්ද නැහැ. මේ රටේ 187 දෙනයිද කෝටිපතිව ඉන්නේ. ලක්ෂ 50කට වැඩිය බදු ගෙවන 180ක්ද නැහැ. 1,500,000ක් සමාගම් තියෙනවා. ඒ 1,500,000ක් සමාගම් වලින් 382යි රාජ්‍ය ආදායමේ 82%ක් බදු ගෙවන්න. ඒ නිසා මෙහෙම අපට යන්න බෑ.
අවසන් යටි දෙක.
ඉවරයි. මෙහෙම අපට යන්න බෑ. ඒ නිසා මේ රාජ්‍ය බදු ආදායම වැඩි කිරීම තුළ සමහර විට මේ බදු ආදායම් වැඩි කරන්නේ මේ පොඩි මිනිහගෙන් කියලා නෑ. පොඩි මිනිහගෙන් නෙවෙයි. අපි වෙලා තියෙන්නේ ඍජු බදු වැඩි කරන්න ඕනේ. වක්‍ර බදු අඩු කරන්න ඕනේ. වක්‍ර බදු අද 180යි ඍජු බදු 120යි. ඒ නිසා අපි ඍජු බදු වැඩි කරලා තියෙන මිනිස්සුගේ සල්ලි ටික අරගෙන මේක කළමනාකරණය කරගෙන අපට යන්න පුළුවන්. ඒ නිසා අවසාන වශයෙන් මුලස්සනේ සභාපතිතුමනි මම කියන්නේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා ඇවිල්ලා ගියා මං හිතුවා කතා කරද්දී දී කියලා. මං හිතන්නේ මේ වෙලාවේ විපක්ෂය ඕකම කරා යුද්ධ වෙලාවේ අවුරුදු 30ක් යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා කටයුතු කරනකොට යුද්ධය හැල්ලුවට ගත්තා. කිලිනොච්චේට මැදවච්චිය කියලා කිව්වා. ඕනේ පිස්සෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කිව්වා. ඒ නිසා මේ ආර්ථික යුද්ධෙන් ජය ගන්න අපේ රටේ ඉන්න උපන් ඉන්න දරුව වෙනුවෙන් රට වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂයකට එක්කව් වෙලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න අපි 225 එකට එක්කව් වෙලා කටයුතු කරමු කියන එක යෝජනා කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගර්මන්තුමා. ගරු ගෙවිදි කුමාරතුංග මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 4ක් කාලයක් තිබෙනවා.
ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි දැන් අපි ඊයේ අදයි මේ විවාදය කරන්නේ ගරු ජනාධිපතිතුමාගේ රනිල් වික්‍රමසිංහ මහතා මේ පාර්ලිමේන්තුවට ඊයේ පැමිණ කරපු කරුණු පැහැදිලි කිරීම මුල් කරගෙන. දැන් ඊයේ එතුමා කරපු ඒ අදහස් දැක්වීමේ හරය මොකක්ද? නැත්නම් ඒ වුමනාව මොකක්ද? අපි දැනගෙන ආකාරයට නම් එතුමා මේ 22 සංශෝධනයේ විවාදයට ගන්න තියෙන දවසේ මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා එතුමාගේ ගියේ සංචාර ගැන කතාව කරේ වෙන කිසිවක් සඳහා නෙවෙයි 22 සංශෝධනයේ පිළිබඳ විවාදයේ කල් දෙමීමට නිමිත්තක් සපයන්නේ. අපි දන්නවා එතුමා අගමැතිතුමා හැටියට ඉද්දැද්දී මේ පාර්ලිමේන්තුව බලවත් කරන්න අගමැතිතුමන්ට බලවත් කරන්න 22 සංශෝධනයේ ගෙනීමට මූලික වෙලා අගමැති කාර්යාලය තමයි මේ සියලු දේශපාලන පක්ෂ කැඳවල සාකච්ඡා පැවැත්වුවේ. දැන් එසේ සාකච්ඡා කළා කෙටුම්පත් කරගත්තු 22 සංශෝධනයේ කල් දැමීම සඳහා නැත්නම් අපි දන්නේ නැහැ පිටුපස්ස මේක ඒ කල් දැමීමක්ද නැත්නම් මේකේ අවසානයේද කියලා ජනාධිපතිතුමා හැටියට ඒ රනිල් වික්‍රමසිංහ මෙතුමාම කටයුතු කරනවා. අගමැති රනිල් වික්‍රමසිංහගේ 22 සංශෝධනය විවාදයට නොගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කතා කළා. ඒක බුඩාපි දවස් දෙකක් නාස්ති කරනවා මේ රටේ මහජනයාගේ මුදල්. මේ අවස්ථාවාදී දේශපාලනය නම් මේ පාර්ලිමේන්තුව ඉෂ්ට කරන්නේ ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා අර දිත්ත පුරවේසිකම රැකගන්න හදන දේශපාලන පක්ෂයක පසුපෙළ මන්ත්‍රීවරු ඒ විතරක්ද නෑ කනගාටුදායක දේ තමයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඒ විතරක් නෙවෙයි අපි දකින ආකාරයට නම් ජනතා විමුක්ති පෙරමුණත් දෙමළ ජාතික සන්ධානයත් මේ සියලු දෙනා මේ 22 සංශෝධනය වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ ඒක මග අරින්න හදනවා ඇයි අපිට නැපෙන්නේ ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි සමහරු කොයිතරම් මේ විදායක ජනාධිපතිතුරය විවේචනය කරත් සිහිනය මතු දිනයක හෝ ඒ විදායක ජනාධිපතිතුරේ බලතල භුක්ති විඳීම. එක පිරිසක් ඒ සඳහා වංචනිකව කටයුතු කරන අතර තව පිරිසක් ඉන්නවා මේ විදායක ජනාධිපති ක්‍රමයේ තියෙන ඒ අන්තනෝමතික නැත්නම් ඒකාධිපති බලතල අහෝසි කළා වඩා ප්‍රජාන්ත්‍රවාදී ව්‍යවස්ථාවක් අපි ගොඩනගා ගත්තොත් මේ ව්‍යවස්ථාවට එරෙහිව කතා කිරීම තුළ විදායක ජනාධිපති අනතුර සම්පූර්ණයෙන්ම අහෝසි කළා විදුම් වාදයට මඟ පාදා ගන්න පුළුවන් ව්‍යවස්ථාවක් කරා යෑම උවමනාව. මේ උවමනාවකම් දෙකම නිසා මේ කනගාටුදායක ආකාරයට මේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලම පාහේ අවස්ථාවාදී විදිහට වඩා ප්‍රජාන්ත්‍රවාදයේ වෙනුවෙන් මේ රටේ විශේෂයෙන්ම නීති හා සාමය පිළිබඳ නැත්තම් යුක්තිය පසලිඳිව පිළිබඳ ඒ ක්‍රියාවලිය රටේ දේශපාලන නායකත්වයෙන් මුදාගෙන වඩා ස්වාධීන කිරීමට තිබුණු මහඟු අවස්ථාවක් මගහරිමින් ඉන්නවා කියන එක තමයි අපගේ අදහස. අපගේ අදහස නම් මේ රනිල් වික්‍රමසිංහ මේ දවස් දෙකක් තිස්සේ කාලේ නාස්ති කරපු මේ දේශනය ඒ දුෂ්ට පරමාර්ථයකින් නැත්තම් ඊටාම අශෝභන පරමාර්ථයකින් කරපු දේශනයක් බවයි. ඒ නිසා අපි හිතනවා අපේ ප්‍රාර්ථනාව අපේ කියවීම මේකයි. අපි හිතනවා මේ පාර්ලිමේන්තුවේ මේ රටේ ජනතාවගේ ඡන්දින් පත් වෙලා ඉන්න සියලු බහුතරයක් බලවේග තම තමන්ගේ දේශපාලන උමනාවන් වෙනුවෙන් කටයුතු කරනවා මිසක් රටේ පුදුහයක් වෙනුවෙන් කටයුතු කරන්න සූදානම් නැති බව අපි දන්නවා. පසුගිය කාලේ මේ පාර්ලිමේන්තුවම එපා කියන මතය මේ රටේ ජනතාව හඬනැගුවා. 225ම එපා කියන මතය මේ රටේ අදටත් කියවෙනවා. එවැනි බැරෑරුම් තත්ත්වයකදී පවා මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රට වෙනුවෙන් සද්භාවයෙන් අවංකභාවයෙන් කටයුතු කිරීමට මේ දේශපාලන පක්ෂ ඊට උඩින් මම අවසන් කරන්න තම තමන්ගේ ඒ දේශපාලන නාය පත්‍ර තබා ගැනීම ගැන අපි ඉතාමත්ම කනගාටු වෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් උත් ඉල්ලා සිටිනවා, අගමැතිතුමාගෙන්, විපක්ෂ නායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා කරුණාකර ඔබ මේ කියපු කාරණේ අපිට නම් හිතෙන්නේ කරේ සම්පූර්ණ මුලාවක් මෙරටේ ජනතාව නොමගෙවීමක්. කරුණාකරලා අපේ අදහස වැරදි කියලා පෙන්වන්න ලබන සැසිවාරයේදී 22 වෙනි සංශෝධනය ගෙනල්ලා සම්මත කළා මේ රටේ ජනතාවට මේ පාර්ලිමේන්තුවෙන් යම් හෝ සෙතක් සැලසිය හැකි බව පෙන්වීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉතාම සද්භාවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු එස්.සී.දර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක් කාලයක්
තිබෙනවා. ගෞරව தலைமை தாங்கும் உறுப்பினரவர்களே, எனக்கு 10 நிமிடங்கள் தயவு செய்து என்னுடைய நிமிடங்களை தாருங்கள். கடைசி வரையும் காத்திருக்கிறேன். மிக முக்கியமாக இன்று இந்த நாட்டிலே இருக்கின்ற பொருளாதார பின்னடைவுகளுக்கும் நேற்றைய ஜனாதிபதியினுடைய உரைக்கும் இடையிலே இருக்கின்ற விடயங்களை இன்றைய சபையிலே ஆய்வு செய்யப்படுகின்ற இந்த நேரத்தில் உங்களுடைய ஒரு அனுமதியோடு என்னுடைய ஒரு விஷயத்தையும் இந்த இடத்திலே நான் பதிவு செய்து கொள்ள விரும்புகிறேன். என்னுடைய சொந்த பெயரில் இயங்கி வரும் எனது தனிப்பட்ட முகநூல் கணக்கில் தியாகதீபம் திலீபன் அவர்களின் நினைவேந்தல் குறித்த புகைப்படங்களையும் செய்திகளையும் பதிவேற்றம் செய்ததற்காக 2022 9 தேதியிலிருந்து 90 நாட்களுக்கு இயங்க முடியாதவாறு எனது முகநூல் முடக்கப்பட்டுள்ளது. 2015 ஆண்டு செப்டம்பர் மாதம் நிறைவேற்றப்பட்ட ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவை தீர்மானத்தின் நிலைமாறு கால நீதி பொறிமுறையின் அடிப்படையில் வணக்க முறைகளுக்கு அனுமதி உண்டு, அதனை வழங்க வேண்டுமென்று சர்வதேச சமூகம் கேட்டதற்கு இணங்கவும் தமிழ் தேசிய கூட்டமைப்பினருக்கும் முன்னாள் ஜனாதிபதி மைத்ரிபால சிறிசேனா அவர்களுக்கும் இடையில் 2015 நவம்பர் 7 தேதி நடைபெற்ற சந்திப்பின் போதும் இந்த விடயம் ஆராயப்பட்டு அனுமதி வணக்கத்திற்கு தடையில்லை என்ற அனுமதி வழங்கப்பட்ட நிலையிலும் 2022 ஆகஸ்ட் 3 தேதி தற்போதைய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவுடன் அவருடைய ஜனாதிபதி அலுவலகத்திலே நடைபெற்ற சந்திப்பின் போது கலந்துரையாடப்பட்டு அதன் பொழுதும் வணக்க நிகழ்வுகளுக்கு இந்த நாட்டிலே தடையில்லை என்று அவரால் தெரிவிக்கப்பட்டு வணக்க நிகழ்வுகள் அனுமதியோடு இந்த நாட்டிலே நடைபெறுகின்ற இந்த நேரத்தில் நினைவேந்தல் நிகழ்வுகளை அனுஷ்டிப்பதற்கான உரிமை ஏற்றுக்கொள்ளப்பட்டுள்ள நிலை அத்தகு நினைவேந்தல்கள் தொடர்பான செய்திகளை பகிர்ந்தமைக்காக எனதும் என் போன்ற பலரினதும் முகநூல் கணக்குகள் முழுமையாக முடக்கப்பட்டுள்ளமை எமது கருத்து சுதந்திரத்தை கேள்விக்குட்படுத்தியுள்ளது. கலிபோர்னியா அமெரிக்க நாட்டினுடைய கலிபோர்னியாவின் பாலோ ஆல்டோ பகுதியை தளமாக கொண்டு இயங்கும் சமூக வலையமைப்பு வகையைச் சார்ந்த இணையதளமான முகநூல் எமது மன உணர்வுகளை வெளிப்படுத்தத்தக்க பொதுவழி ஊடகமாக பார்க்கப்பட்டு வந்த நிலை மாறி மனித உணர்வுகளையும் அவற்றின் வெளிப்படு தன்மையையும் தனி மனித அடிப்படை உரிமைகளையும் அரசு அதிகார பீடங்களின் கண்கொண்டே நோக்கும் ஓர் பக்கச்சார்பான நிறுவனமே என்ற தோற்றப்பாடே உருவாகியுள்ளது. எனது முகநூல் கணக்கு முடக்கப்பட்டமை தொடர்பில் 2022/9/22 முகநூல் நிறுவனத்தின் இலங்கைக்கான பதிவிட தலைவர் செனூர் அபயவர்த்தனவுக்கு என்னால் மின்னஞ்சல் மூல கோரிக்கை முன்வைக்கப்பட்டும் இன்றளவும் அத்தொடர்பில் எவ்வித பதிலும் வழங்கப்படவில்லை. மிக மோசமான சமூக பிறழ்வுகளும் கலாச்சார சீர்கேடுகளும் அரங்கேற்றப்படுவதற்கு களமளிக்கும் முகநூல் நிறுவனம்
நான் உங்களுடைய நேரத்தை எடுக்கவில்லை. ஆனால் ஒரே சின்ன ஒரு திருத்தம் மட்டும், முகநூல் வந்து இலங்கை அரசாங்கம் கையில அல்ல, ஆகையினாலே அது சர்வதேசத்தின் தடை, அது எங்களுடைய தடை அல்ல, அதான் சர்வதேசத்தின் தடை. அது
கேள்விக்கு நன்றி. மிக மோசமான சமூக பிறழ்வுகளுக்கும் கலாச்சார சீர்கேடுகளுக்கும் அரங்கேற்றப்படுவதற்கு களமளிக்கும் முகநூல் நிறுவனம் இலங்கை அரசு ஆதரவுடைய நிறுவனம் போலன்றி நினைவேந்தல்கள் தொடர்பிலும் தமிழீழ விடுதலை போராட்டம் தொடர்பிலும் தமிழ் மக்களின் தன்னுணர்ச்சி போராட்டங்கள் தொடர்பிலும் தரவேற்றப்படும் பதிவுகளால் சமூக தாக்கங்கள் எவையும் வெளிக்கிளம்பாது என்ற யதார்த்தத்தின் வழி சர்வதேச ரீதியிலான சமூக தொடர்பு இணையதளமாக செயல்பட வேண்டும் என்ற கோரிக்கையை இவ்வுயரிய சபையினூடாக நான் பகிரங்கமாக அவர்களுக்கு முன்வைக்கின்றேன். மிக முக்கியமாக 2001-2006 வரையான தமிழீழ விடுதலை புலிகளுக்கும் இலங்கை அரசாங்கத்துக்கும் இடையிலே நடைபெற்ற பேச்சுவார்த்தைகளின் பொழுது கூட ஸ்காண்டினேவிய நாடுகள் விடுதலை புலிகளை தடை செய்ததன் காரணமாகத்தான் பேச்சுவார்த்தைகள் முடிவடைந்து போனன என்ற வரலாறுகளையும் நாங்கள் திரும்பி பார்க்க வேண்டும். அதேபோல நியூயோர்க்கில் நடைபெற்ற மாநாட்டிலே விடுதலை புலிகள் கலந்து கொள்ளாமைக்காக அந்த நாடு விடுதலை புலிகளை தடை செய்திருந்த காரணத்தினால் அவர்கள் செல்ல முடியாமல் போனதும் கூட பேச்சுவார்த்தைகளில் ஏற்பட்ட தோல்வி. ஆகவே இங்கே நடைபெறுகின்ற பல்வேறுபட்ட விடயங்கள் மறைக்கப்பட்டு புதிய புதிய விடயங்கள் புது புது பிரச்சனைகள் இங்கே எழும்புகின்ற பொழுது அதனை இந்த முகநூல் நிறுவனங்கள் கொண்டு வராமல் வெறுமனே எங்களுடைய முகநூல்களை தடை செய்வது ஆரோக்கியமற்றது என்பதைத்தான் நான் இந்த உயர்ந்த சபையினூடாக பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக குருந்தூர் மலையில் இன்று 617 ஏக்கர் காணி கடந்த 20ஆம் தேதி இதே பாராளுமன்றத்தினுடைய ஓய்வு அறையிலே நானும் சார்ஸ் நிர்மலாதன் எம்பி அவர்களுமாக சேர்ந்து அமைச்சர் விதுர விக்ரமநாயக்கவுடன் பேசி அவர் சொல்லியிருந்தார், நாங்கள் எக்காரணம் கொண்டும் அளக்க மாட்டோம், அவ்வாறு நடைபெறாது, நான் உத்தரவாதம் தருகிறேன் என்று. ஆனால் அவர் சொன்ன பிற்பாடு முல்லைத்தீவு மாவட்ட அரசாங்க அதிபருக்கு தெரியாமல், அந்த ஒட்டிசுட்டான் நெடுஞ்சேணி ஒட்டிசுட்டான் பிரதேச செயலாளருக்கு தெரியாமல் அந்த பகுதியிலே அளவீடுகளை இந்த பகுதியினுடைய கொழும்புல இருந்து சேர்ந்த நில அளவை திணைக்களத்தைச் சேர்ந்தவர்கள் வலுக்கட்டாயமாக அளக்கிறார்கள் என்றால் இது ஒரு மிக மோசமான நிலைமை. முல்லைத்தீவு நீதிமன்றம் தீர்ப்பு வழங்கியிருக்கிறது. முல்லைத்தீவு மாவட்ட நீதிமன்றம் அங்கே இருக்கின்ற அரசாங்க அதிபருக்கு தெரியாமல் பிரதேச செயலாளருக்கு தெரியாமல் அந்த மக்களுடைய வயல்காணிகளை குருந்தூர் மலையிலே ஒரு விகாரம் இருந்ததாக புனையப்பட்ட கதையின் அடிப்படையில் மேற்கொள்ளப்படுகின்றது. இங்கே நான் ஒரு கருத்தை முன்வைக்கிற பொழுது கௌரவ உறுப்பினர் அமைச்சர் சுரேந்திரராகவன் அவர்கள் குறிப்பிடுகின்றார், ஆனால் அவரும் தமிழ் மக்களிடம் இருந்து வந்தவர், தமிழ் பேசுகின்றவர். நான் அவரிடமும் கேட்கிறேன், குருந்தூர் மலையிலே இன்று ஒரு விகாரை சட்டம் நீதிமன்றம் தீர்ப்பளித்தும் கட்டக்கூடாதென்று வரையறுத்த பிற்பாடும் இன்று அங்கு விகாரை கட்டி முடிக்கப்பட்டிருக்கிறது. ஆனால் தமிழர்களுடைய ஆதிசிவன் ஆலயம் இருந்த இடத்திலே அது பறிக்கப்பட்டிருக்கிறது. இவ்வாறானவற்றை தான் நாங்கள் வெளியிலே சொல்லுகிறோம். அரசாங்கம் இங்கே பொருளாதார பின்னடைவு பற்றி பேசுகிறீர்கள், எல்லாரும் சேர்ந்து வாருங்கள் பொருளாதாரத்தை கட்டி எழுப்புவோம் என்று கேட்கிறீர்கள். ஆனால் இந்த நாட்டிலே இருக்கின்ற 80 வருஷங்களுக்கு மேற்பட்ட குறையோடி போயிருக்கின்ற இனப்பிரச்சினைக்கு ஒரு தீர்வை முன்வைப்பதில் ஏன் நீங்கள் யாரும் சிந்திப்பதாக இல்லை? நேற்று கூட ஐக்கிய நாடுகள் மனித உரிமைகள் ஆணையத்திலே ஜெனீவாவிலே இலங்கைக்கு எதிரான தீர்மானம் நிறைவேற்றப்பட்டிருக்கிறது. அது இலங்கைக்கு வெற்றியா தோல்வியா அல்லது அதனாலே தமிழர்களுக்கு ஏதோ கொட்டப் போகிறதா என்பதல்ல. ஆனால் ஒரு தீர்மானம் பல 47 நாடுகளில் 7 நாடு தவிர்த்த ஏனைய நாடுகள் நடுநிலைமை வகித்த நாடுகள் தவிர இலங்கைக்கு எதிராக வாக்களித்திருக்கிறார்கள் என்றால் இலங்கையினுடைய சர்வதேச அந்தஸ்து இலங்கையினுடைய சர்வதேச நிலைமை எங்கே இருக்கிறது? பேங்கிமோன் இங்கே வந்த பொழுது இந்த நாட்டினுடைய ஜனாதிபதியாக இருந்த மஹிந்த ராஜபக்சே சொன்னார், நான் 13+ கொடுப்பேன் என்று. என் எஸ் கிருஷ்ணா அவர்கள் இந்தியாவினுடைய அயலுறவுத்துறை அமைச்சர் வந்த பொழுது சொன்னார், நாங்கள் 13 தாண்டி செல்வோம் என்று. இதே உயர்ந்த சபையில் இந்தியாவினுடைய பாரத பிரதமர் நரேந்திர மோடி அவர்கள் வந்து உரையாற்றுகிற பொழுது 2015 மூன்றாம் மாதம் 15 தேதி இதே சபையிலே அவர் தன்னுடைய உரையாற்றுகிற பொழுது சொன்னார், ஒரு கூட்டுறவு அடிப்படையிலான கூட்டுறவு சமஷ்டி அடிப்படையிலான இவ்வளவும் நடந்து இவ்வளவு பேரையும் ஏமாற்றுகின்ற நீங்கள் இன்று இந்தியா எங்களை ஒதுக்கிவிட்டது, ஜப்பான் ஒதுக்கிவிட்டது, ஏனைய நாடுகள் எங்களை தள்ளிவிட்டது என்றெல்லாம் நீங்கள் பொய் சொல்லக்கூடாது. உலகத்துக்கு கொடுத்த வாக்குறுதிகள் என்ன, நீங்கள் உலகத்துக்கு சொன்னவை என்ன, எவ்வளவு தூரம் இந்த உலகத்தை நீங்கள் ஏமாற்றி இருக்கிறீர்கள். யுத்தம் முடிந்த பிற்பாடு நாங்கள் 13 தாண்டி யுத்தத்தை முடிக்கிறோம் என்பதற்காக சர்வதேசத்திடம் கடன் வாங்கியவர்கள், ஆயுத தளவாடங்களை வாங்கினீர்கள், தமிழ் மக்கள் மீது இனப்படுகொலை புரிந்தீர்கள், தமிழ் மக்கள் மீது போர்க்குற்றங்களை புரிந்தீர்கள், இவ்வளவு நடந்த பிற்பாடும் இன்னும் அந்த பிரச்சனையை தீர்க்காமல் தீர்வு காணாமல் இதுவரை இழுத்தடிப்பது என்பது இந்த நாட்டிலே எவ்வாறு ஒரு நீதி நியாயம் பெறும், இந்த நாடு எப்படி ஒரு புத்த பகவானுடைய அவருடைய சிந்தனைகளுக்கமே நடைபெற முடியும். ஆகவேதான் தலைமை தாங்கும் உறுப்பினர் நீதியும் நியாயமும் கிடைப்பதற்கு சரியான முறையில் இந்த நாட்டை வழி நடத்துவதற்கு ஒரு நல்ல சிங்கள தலைவரை தெரிவு செய்யுங்கள். நிறைவு
செய்கிறேன்.
கரு சபாபதிமணி, கரு ஜனாதிபதிமா, முதல் அமாதிமா, எதிர்பார்த்து கருப்பு கருணு பிடிமாக தினதெக்க விவாதியாக் மமனம் தக்கின்னே மே விழாவை சட்டையத்தின் சுவிசேஷி ஆர்த்திக அர்பூஜா எவனி அவஸ்தாவுக்கு மே கரு சபாவே தினதெக்க கேவன் சாக்சா கிரீம தம கால் வச்சுட்ட ஹெமக்கே நாம தேவன ஹெமக்கே நாட்டு சம்பந்தித்த ஹெமக்கே நாம பிரித்திரு ஹயன மெவனி மாத்திருக்காவாக் தின தெக்கத்துல சாக்சாவோட பாஜனை கிரீம மம தக்கின்னு இத்தாமத் வேதகல் எத்தமா கல கத்தாவின் இத்தாம வேதகத் கொடுத்த ஹரியர் மம தக்கின்னே கரு சபாபதி துமணி எத்தமா அஹல திபுனா எத்தமா பிரகாசகல் திபுனா மே ரட்டே தீர்ந்து சாமானிய தத்யாஜ்தக்கின கல்பனா கரண்டிக்கலாம் மே சபாவே விவாதக்கின்ட தேக்கு வேதகத் மேரட்டே ஜனமாத்தியவேதி சகோதரின்ட வேதகத் ஜனதாவட்ட வேதகத் அப்பி மே கத்தகரண்ணே சாமானிய காலிகது அப்பே சட்டன் பாட்ட சாமானிய காலிக சட்டன் பாட்டா சமான வியூத்தது மே அப்பே விவாதே சாமானிய காலிக விவாதியக்வாகே சாமானியக்கரணே வியூத்தது மெத்தனின் தான் அப்படி பட்டாக நத்தியுத்தது அப்பி அப்பி வலும் தேசபாலனைகள் அது தீன தேசபாலன வாத்தாவரணே சாமானிய தேசபாலனையாக்கு 69 லட்சம் சந்தைகத்த ஜனாதிபதி வரை கூட சித்தவுனா ஜனதா விரோதியத்தக்க இவத்துவேன் மே லோக இத்திஹாச அப்பே ரட்டு இத்திஹாச நாங்கள் விழாமனே ஜவந்த அர்புதக்காரி தேசபாலன தத்துவக் நிர்மாணே உணா அக்ராமாத்தி தூர விபக்ஷ கமவிட்டகம இன்னே கரு சபாபதிதுமணி ஆண்டு பலே கண்டு தனுத்துரு கண்டு பலே கண்டு பாலக்கின் பாவட பத்துண்டு ஹெபை விபக்ஷ நாயகத்துமாட்ட பனஸ்கரண மந்திரி உருண்டின் விபக்ஷ நாயகத்துமாட்ட ஆராதனாவ கிளபுனா பாரகண்ட அக்ராமாத்தி தூரே ஹெபை பாரகத்தினே மெதின அர்புதே கணத்துமாட்டத்து விச்ச அவபோதே நிசாத மெஹிதின கம்புரகன அதாசக் நதி நிசாத மம தன்ன ஹெபை சாமானிய விபக்ஷின அரமுன இஷ்டவுன பாரகத்தினே ஹெபை வர்த்தமான ஜனாதிபதி வரையா தனி மந்திரி வரைய கட்டிட மிக பாரகத்தா அப்படி தக்கா எதுமா முகனது அபியோக தமங்கே நிவாச விநாச கல்லதம்ம ஹெபை மட்ட அஹண்டத்தின் பிரச்சனைய மே ஜனாதிபதித்துமா நெத்தா அக்ராமாத்துமா விழாவிக பார நுகத்தான மே பார்லிமெண்ட்டோட மம அரகலேட்டு தோஸ்கே அண்ணே ஹெபை சீமா இக்மாகி அவஸ்தா வக்திபுரா மே பார்லிமெண்ட்டுவத் ஓன் விசின் அத்பத் கரகத்தா நம் முகத் மே ரட்டட வெண்ணி மே ரட்டட ஒன்று அடுசட்டானாக திபுனது சங்விதானாத்மக கிரியாதாமியாக திபுனது அது முகத்து மே ரட்டட வெண்ணி ஏனிசா ஏ மகா தேசபால அர்புதே தூள ரணில் விக்ரமசிங்க ஜனாதிபத்துமா ஏ அபியோக சிது கெனக் பார கனிம பிரதிஷேப கராதி பாரகத்தா மின் பசே இதுமா அடியங் அடியே இது ஜனாதிபதி ஒரையா தோரா பத்கர் கனிமட பார்லிமெண்ட்டு சந்தியா தனி புத்கலேக் ஹெபை மே பார்லிமெண்ட்டு அதி பகுத்தரையாக தீரணே கலா ஏ விழாவின் சாபேட்சவ மேலட்ட இதிரியடி கெனியான புலுவாங் நாயக்கியா ரணில் விக்ரமசிங்க வச்சுமா கீழா மே பார்லிமெண்ட்டு இன்ன 225 பகுத்தரே நெவை மேலட்டே சாமானிய ஜனதாவத்தேக்கு பிரிகத்தா பக்ஷபேதியாக் நெத்துவ இதா காலத்திசே நிதாச லபபுதா இண்டலா அப்பி பக்ஷ வசம் பெதில இன்னோ கேவால் கினி தியாகண்ணோ கஹகண்ணோ பலிகண்ணோ எஹெம ரட்டகத் ජනතාව පක්ෂවේදයක් නැතුව කිව්ව මේ වෙලාවේ හොඳම දේ උනේ මෙරට බාරගත්තේ මේ වෙලාවේ අවශ්‍ය පළපුරුද්ද තියෙන දැනුවත්කම තියෙන තීන්දුව ගත හැකි ජාත්‍යන්තරයේ සමග කතා කළ හැකි නායකයා රනිල් වික්‍රමසිංහ කියලා. ඒක මම දකින්නේ තුමා කළ සුවිශාල කැපකිරීමක්. හැබැයි මහා දේශපාලන අර්බුදයක් තුළින් තමයි එතුමා ඉදිරියට ආවේ. දැන් ඉතින් එතුමා ඉන්පසුව සර්වපාක්ෂික රජයක් ගැන පුන පුනා ආරාධනා කරා. හැම කෙනාටම මේ ගැන කතා කරා. හැබැයි අපි හොඳටම දකිනවා සර්වපාක්ෂික රජයකට යන්න විපක්ෂයේ මේ එක පක්ෂයකටවත් සැබෑ වුවමනාවක් තිබුණද? එතරම් ප්‍රශ්න තියෙන්නේ. හැම මේ කෝඳුරු තෙල් හත්පට්ටේ නෙවෙයි, හත්පට්ටේ තව ටිකකුත් ඉල්ලනවා. ඒ තව ටිකක් ඉල්ලන්නේ මොකටද? හත්පට්ටේම ලැබුණත් අනේ අර තව ටික නැහැනේ. ඒ නිසා සියලු දෙනාම එකතු වෙන්න කියලා සමහරු කියනවා. ඒ සටන් පාඨයේ කිසි දවසක ඉෂ්ට වෙන්නේ නැහැ කියලත් ඒ අය දන්නවා. ඒ නිසා ඒ ඉලක්කය සර්වපාක්ෂික රජය දැන් ජාතික සභාව. සමහරු ඒකට වාරි වෙන්නෙත් නැහැ. දැන් මොකද්ද කියන්නේ සටන් පාඨයේ? අර කට්ටිය ඉන්නවනේ, අර කට්ටිය කොටසක් මෙතන ඉන්නවනේ. අනේ ඇවිල්ලා මේක සම්බන්ධ වෙලානේ මේක හදන්න ඕනේ නැත්තේ. ඉතින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ හැබෑවට මේ අවශ්‍යතාවය තියෙන අයද මේ කතා කරන්න කියලා. ඒ නිසා ජනාධිපතිතුමා තවත් අභියෝගයක් එක්ක ඉස්සරහට යනවා. කාලයක් තිස්සේ දිගින් දිගටම මතවාදීව පුද්ගලවාදීව එතුමත් සමග විරුද්ධව හිටපු, එතුමාගේ හැම ක්‍රියාකාරකම පිළිබඳව විවේචනාත්මක දකපු කණ්ඩායමක් අද එකතු වෙලා එතුමා ඒ කණ්ඩායමත් එක්ක ඉස්සරහට යනවා. මහා විශාල දේශපාලන අභියෝගයක්. ඉතින් මෙන්න මේ දේශපාලන අර්බුදකාරී මෙතෙක් අත්මුදුටු මෙමෙනි පෙරහුරු මුකුත්ම නැති තත්වයක් එක්ක අපි දේශපාලන වශයෙන් ඉස්සරහට යනවා. මේ දේශපාලන අර්බුදකාරී තත්වයක්. දෙක, ආර්ථිකය දැන් හුඟක් අය කතා කරන්නේ මේ කිසිම ප්‍රශ්නයක් නැති ආර්ථිකය බදු ගහන්නත් එපා, පොලියත් අඩු කරන්න, හැම දෙයක්ම වැඩි කරන්න. එහෙම පුළුවන් වෙලාවක්ද? අපි දුකයි කියන්නේ. හැබැයි අපේ රටට සිද්ධ වුණා අපිට බදු ගෙවන්න බෑ කියලා ලෝකෙට කියන්න, අපිට ණය ගෙවන්න බෑ කියලා අපි ප්‍රකාශ කළා. ඉන් එහාට අපිට යන්න තැනක් නැහැ. අපි උද්ධමනයේ පසුගිය දා 95% ආහාර උද්ධමනයේ ගිය අවුරුද්ද මේ මාසයට සාපේක්ෂව අපේ භාණ්ඩ පැස ආහාර ද්‍රව්‍ය බාස්කට් එක 95%කින් එකට එකකින් වැඩි වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. රාජ්‍ය ආදායම මම රාජ්‍ය ආදායම් පැත්ත බලන රාජ්‍ය අමාත්‍යවරු හැටියට පුන පුනා කියනවා රාජ්‍ය ආදායමෙන් අපිට පුනරාවර්තන වියදම් ටික ගෙවා ගන්න බෑ. පඩියයි විශ්‍රාමයට පය ගෙවුවාම රාජ්‍ය ආදායම ඉවරයි. හැබැයි ඒ වගේ තව 3 ගුණයක් විතර තියෙනවා මේ රටේ වියදම්. ඒත් අපේ තිබුණු බදු ලිපිගොනු සංඛ්‍යාව 115%කින් අඩු කරගත්තා. ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 117%කින් අඩු කරගත්තා. 115%ක් තිබුණු වැඩ් බද්ද 108%ක් දක්වා අඩු කරගත්තා. ඉතින් අපි ළඟ ඩොලරුත් නැහැ, රුපියලුත් නැහැ කියලා අපි කියනවා. දරිද්‍රතාවය අපේ රටේ පවුල් තියෙන්නේ ගරු සභාපතිතුමනි කුටුම්බයක් නැත්තම් පවුල් ඒකක 68 ලක්ෂයක් කියලා කියනවා. හැබැයි 130,000ක් දැන් යපුම් මට්ටමින් පාසල ඇවිල්ලා අපෙන් ඉල්ලනවා රජයේ උදව් දෙන්න. 117,000ක් සමෘද්ධි ලාභින්, තව 107,000ක් අලුතෙන් සමෘද්ධි ඉල්ලනවා. මේකට එකතු වෙන ආබාධිත සහෝදරයින්, මේකට එකතු වෙන වකුගඩු රෝගීන් 140,000ක් පවුල් සංඛ්‍යාවෙන් අපිට යැපෙන්න උදව් කරන්න කියලා රජයෙන් ඉල්ලනවා. විදේශ වත්කම් ප්‍රමාණය අපි කියනවා ඩොලර් බිලියන 1.8ක්, ඩොලර් බිලියන 7ක් 8ක් තිබුණු රටක්. අපි ඒ දවස්වල ගණන් හැදුවේ විදේශ වත්කම් ප්‍රමාණය ගැන අපි හැමදාම කියන්නේ ගරු සභාපතිතුමනි, විදේශයෙන් ආනයනයන් කරන්න, කියන්නේ විදේශයෙන් ගෙන භාණ්ඩ සේවා සඳහා මෙච්චර කාලයකට අපි ළඟ අපි සතුව මුදල් තියෙනවා. මාසෙකට, දෙකකට, තුනකට, අර 2009 ඉතා අසීරුවට පත් වෙනකොටත් අපි සති 3කට තියාගෙන තමයි IMF එකට ගියේ. හැබැයි දැන් අපිට කියන්න වෙලා තියෙනවා අපි ළඟ මොකුත් නැහැ කියලා. 1.8ක් තියෙනවා කියලා අපි කියනවා. ඒක 1.4ක් අපිට භාවිතා කරන්න බෑ මේ වෙලාවේ. ඉතින් එවැනි ආර්ථික අර්බුදයක අපි ඉන්නවා. ඊළඟට ඍණ ආර්ථිකය. මේ අවුරුද්දේ මුල් මාස 3 1.6යි, දෙවෙනි එනකොට 108යි. ඍණ ආර්ථිකය. මොකද මේ ඍණ ආර්ථිකය කියලා කියන්නේ ගරු සභාපතිතුමනි, මේක හැම අංශයක්ම ගිය අවුරුද්දෙත් එක බලනකොට ඇකිලිලා. කෘෂිකර්මයත් අඩු වෙලා, කර්මාන්තත් අඩු වෙලා, මහා ප්‍රවාහණයත් අඩු වෙලා, හැම අංශයකටම බලපාන විදිහට තම තමන්ගේ කටයුතු මේ ඍණ දෙන්න කිව්වට ඉතා පැහැදිලිව තමන්ගේ මෙතෙක් තමන් විසින් හම්බ කරගත්තේ තමන්ගේ ආදායම, තමන්ගේ ඵලදාව මේ සියල්ලම 108%කින් මේ දෙවෙනි කාර්තුවේනකට අඩු වෙලා. ඉතින් මේ මෙවැනි රටක් තුළ ඉඳගෙන තමයි අපි මේ සාමාන්‍ය විවාදයකේ දෙන්නේ සාමාන්‍ය ප්‍රශ්න ගැන අසාමාන්‍ය විදිහට කතා කරන්නේ. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ හිගිය තෙල් නැහැ, ගෑස් නැහැ, ඖෂධ ගේන්න විදිහක් නැහැ, පොහොර ගේන්න විදිහක් නැහැ. රටේ ප්‍රධාන නිෂ්පාදනය 150%කින් අඩාල වෙලා. ඉතින් හැබැයි අපි තාමත් දකිනවා මේ මේ සභා ගර්භය තුළ විවාදයකට ආපුවාම අපි කියනවා මේ ආර්ථික ගැන මොකටද විවාද කරන්නේ අපි? ඇයි මොකක් ගැනද එහෙනම් විවාද කරන්නේ? මේ රටේ මේ මහා දේශපාලනික වෙනස්කම් උනේ ආර්ථික ප්‍රශ්නයත් එක්ක. මේකට තමයි අපි උත්තර හොයන්න ඕනේ ගරු සභාපතිතුමනි. නව බද්දක් හඳුන්වලා දුන්නොත් අපි බද්දක් කියන්නේ ගරු සභාපතිතුමනි, අපි දැන් පැහැදිලිව දකිනවා අපේ රටේ බදු ආදායම අපි කියනවා දළ දේශීය නිෂ්පාදිතය දැන් 108.3%. මේක 111ට ගෙනියන්න ඕනේ, 13ට ගෙනියන්න ඕනේ, අවසානයේ 118ටවත් ගෙනාවුම තමයි අපි ස්ථාවර ආර්ථිකයක් තියෙන රට. ඒ කියන්නේ අපි රටේ ලබන ආදායමෙන් රටේ වියදම් ටික, අභ්‍යන්තර වියදම් ටික ආවරණය කරගත හැකි රට බවට පත් වෙන්නේ අඩුම ගානේ 118කටවත් යන්න ඕනේ. දැන් අපි 108ක් ආදායම හොයනවා, 120ක් වියදම් කරනවා. සල්ලි නැහැ කියලා කෑ ගහනවා. ඉතින් ඒ නිසා හැබැයි අපි දැන් මොකද්ද මේකට කරන්න ඕනේ නැත්තේ? මේ 90%ක් බදු ආදායම් තියෙන රටක අපිට පැහැදිලිව තියෙන ප්‍රධාන වශයෙන් බදු අලුතෙන් එකතු කිරීම. මෙතෙන්දී අපි ප්‍රවේශම් වෙන්න ඕනේ මේ රටේ තියෙන ආදායම් විෂමතාවය, මේ රටේ තියෙන බදු සංයුතිය, අර කියන වක්‍ර බදු අඩු වැඩි වෙලා ඍජු බදු අඩු වීම, මේවා ගැන බලන්න ඕනේ. හැබැයි අපි දකින හැම විටම හරිම ජනප්‍රියයි. මොකද මේ 108 111ක් කරන්න නම් අපේ තියෙන බිලියන 1400 අඩු ගන්න බිලියන 400ක් එකතු කරන්න ඕනේ. මේ බිලියන 400 එකතු කරනකොට හැම කෙනාගෙම ඉතින් යම් මුදලක් තමයි රජය වෙත ඇදී යන්නේ. හරි ප්‍රහසු සටන් පාඨයක් නිර්මාණය වෙනවා. හැබැයි මේ සටන් පාඨය හැමදාම විපක්ෂය භාවිතා කරා වගේ මම දැකලා මේ අසාමාන්‍ය අවස්ථාවෙත් මේ සටන් පාඨය ඉදා වාගෙන් භාවිතා කරන්න අපි කටයුතු කරනවා. ඒ කියන්නේ මේ බැරෑරුම් තත්ත්වය තවමත් අපි කිසිසේ තේරුම් ගන්න නැහැ කියන එකයි මම දකින්නේ සභාපතිතුමනි. මේක විශේෂයෙන්ම ජනාධිපතිතුමා එතුමායි කතාවේදී ඊයේ දෙසරයක් තුන්සරයක් පුනපුනා කිව්වා. කරුණාකරලා මතක තියාගන්න මේ රට සාමාන්‍ය තත්ත්වයක නැහැ. මේ අපි උත්සාහ කරන අඩියෙන් අඩිය එහාට යන්න. හැබැයි මේක වහාම එක රැයකින් එක සතියකින් මේක වෙනස් කරන්න කිසිදු කෙනෙකුට එහෙම පුළුවන් වුණා නම් මේ විපක්ෂ නායකතුමා අග්‍රාමාත්‍ය ධුරේ බාර ගන්න තු ඉන්නේ නැහැ නේ. එතුමාට ආර්ථික උපදේශකයන් ඉන්නවා, මේ පාර්ලිමේන්තුව හැමදාමත් හඬ නගන දක්ෂයින් ඉන්නවා. හැබැයි හැම කිසිදු කෙනෙක් මේකට සූදානම් නැහැ ගරු මේ සභාපතිතුමනි. අපි හැබැයි දැන් අඩියෙන් අඩිය මේ අපි හරි මාර්ගයට වැටිලා කියන එක මේ අපි ලොකු මේ ධනාත්මක තැනකට අවිලා කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපිට තේරෙනවා හරි මාර්ගයට අපිට කරන්නේ නෙවෙයි මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවත් කියන දැන් පොඩ්ඩක් හරි මාර්ගයට වැටලා කියලා තේරෙනවා කියලා. දැන් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණ තියෙනවා. ණය ප්‍රතිහෝගත කිරීම අපිට වෙන මේ ප්‍රශ්නේ විසඳා ගන්න තියෙන හොඳම තැන. හැබැයි අපි අවුරුදු දෙකක් කල් මැරුවා අපෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ යන්න බෑ. හැබැයි දැන් අපි ඒ තැනට මූලික එකඟතාවයන් වලට ඇවිල්ලා තියෙනවා. මේ පියවර මේ පිය දෙකෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා වෙනත් රටවල් සමග එකඟ වී ණය ආධාර ලබාගෙන රට සංවර්ධනය කිරීමේ අඩිතාලම සකස් කිරීම සඳහා ආර්ථිකය පළමුව ස්ථාවර කළ යුතු වෙනවා. මේ අවස්ථාවේ සෑම රටකින්ම ජාත්‍යන්තර සංවිධාන වලින් සහයෝගය ලැබීම සතුටට කරුණක්. අපි මේකත් එක්ක විවිධ කාරණා පටලලා අපිට කියන්න පුළුවන් ජිනීවා සමුළු. හැබැයි මේ IMF එකත් නැත්නම් ණය ප්‍රතිහෝගත කිරීම එක්ක අපි යම්කිසි ධනාත්මක සාර්ථක තැනක ඉන්නවා කියලා සභාපතිතුමනි අපිට කියන්න පුළුවන්. අපි අපේ අවට ලෝකයේ දෙස යොමු විය යුතුයි. අපනයනකරුවන් ධෛර්යමත් කළ යුතුයි. ඍජු විදේශ ආයෝජන විශේෂයෙන් නිෂ්පාදන කර්මාන්තයට ආකර්ෂණය කරගත යුතුයි. අපි හැම විටකත් දැන් අපි පසුගියදා අපිට තියෙන මේ විනිමය ප්‍රශ්නයත් එක්ක විදේශයෙන් ආනයනය කරන ද්‍රව්‍ය 2000ක් විතර එකවර නැවැත්තුවා. නවත්තන්න නැතුව අපිට බෑ. අපි ගෙනාවත් අවශ්‍ය දේ වගේම අවශ්‍ය නොවන දේ. හැබැයි අපිට එන පැමිණිලි විශේෂයෙන් මේ රට තුල නිෂ්පාදනය කරලා අපනයන කරන දේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්, කෘෂිකර්මයට අවශ්‍ය දේ වෙන්න පුළුවන්, ධීවර කර්මාන්ත, මේ සියල්ලටම අපි දින කිහිපයක් ඇතුළත ඉතා ගැඹුරු සොයා බැලීමක් කරලා 700 ගණනක් ද්‍රව්‍ය වලට නැවතත් අවසරය දුන්නා මේක ගේන්න. දැනුත් අපි දිනපතා සමාලෝචනය කියදෙනවා එක එක කාණ්ඩයන් වලින් එන පැමිණිලි කෙරෙහි සොයා බලලා මේ ආර්ථික ආරක්ෂා කරගන්න අවශ්‍ය ආනයනයන් කෙරෙහි කොහොමද අපි අවධානය යොමු කරන්න කියලා. 2010 அமெரிக்கன் டாலர் மில்லியன் 5500ක් වූ අපනයන ගරු සභාපතිතුම අපනයන ආදායම දෙගුණ කරන්න අපිට 2011 වර්ෂයේදීට පුළුවන් වුණා. අවුරුදු 11යි. 2011 වර්ෂයේදී අමෙරිකන් ඩොලර් මිලියන 10559ක් වූ අපනයන ආදායම 2021 වෙන විටත් දෙගුණ කිරීමට අපිට බැරි වුණා. අපිට අවුරුදු 10කට පුළුවන් වෙන 12499ක් දක්වා විතරක් යන්න. අවුරුදු 10ක වැඩිවීම ඩොලර් 1940යි. ඒ කියන්නේ අපිට දැවැන්ත වගකීමක් පැවරෙනවා මේ ලෝකයේත් එක්ක ඉදිරියට යන ගමනේදී අපේ අපනයනයන් වැඩි කිරීම, දිරිමත් කිරීම ඒ සඳහා මඟ පෙන්වීමට අපි ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට හැකි හැම විටකම කටයුතු කරන බවත් මේ රටේ ජනතාවට අපි ප්‍රකාශ කරන්න කැමැති ගරු සභාපතිතුමනි මේ සඳහා අපේ අපනයන පැස එක්ස්පෝර්ට් බාස්කට් එක අර ඉස්තරවාගේ සිලෝන් ටී සිලෝන් සිනමන් වලින් එහාට අපිට ගෙනියන්න අවශ්‍යයි වඩාත් අගේ එකතු කළ භාණ්ඩ බවට අපේ නිමිද්‍රව්‍ය අපේ අමුද්‍රව්‍ය අපි පත් කළ යුතුයි කියලා ඒ සැලසුමක් දෙක අපි ඉදිරියට යන්න සූදානම් ගරු සභාපතිතුමනි දීර්ඝ කාලයක් තිස්සේ පවතින සාර්වාර්ථික අසමතුලිතතා සමග පැවති ආයතනික දුර්වලතා හේතුවෙන් පසුගිය වසර ගණනාවක් මුල්ලේ ආර්ථික වර්ධනය අපේක්ෂිත මට්ටමට වඩා පහළ වැටුණා. අර මම කලිනුත් කිව්වා 1.6යි පළවෙනි කාර්තුවේ සංකෝචනය. දෙවන කාර්තුවේ 8.4යි. ඒ අනුව පළවෙනි මාසයේ ආර්ථික සංකෝචනය නැත්නම් ඍණ 4.8යි. ඉතින් මේ වාගේ අවස්ථාවක තමයි අපි මේ බදු මුදල් වැඩික සංකෝචන වෙන ආර්ථිකයක කිසිදු දවසක අපි බලාපොරොත්තු වෙන බදු ඉලක්ක වලට යන්න බෑ සභාපතිතුමනි. අපි 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 ආදායම් බදු දෙපාර්තමේන්තුවට කියනවා අපේ ආදායම් වැඩි කරලා දෙන්න වැඩි වැඩියෙන් ආදායම් බදු ගන්න. හැබැයි සංකෝචන වෙච්ච ආර්ථිකයක හැම කෙනාගේම ලාභ පරාශය අඩු වෙලා ලාභ පරාශය අලාභ පරාශයක් බවට පත් වෙලා තියෙනවා. අපි රේගුවට කියනවා මේ විශේෂයෙන්ම ආනයන වලින් අපිට බදු එකතු කරලා දෙන්න. හැබැයි අපි අපිම ගහනවා ගැසට් එකක් ආනයන 2000ක් නවත්තලා. ඉතින් මෙන්න මේ මේ වාගේ මේ පරස්පර ආර්ථිකමය ක්‍රියාදාමයක් තුල තමයි ඒක තමයි මම මේ කිව්වේ මේ ආර්ථික අභියෝගයක් නෙමෙයි අපි මුහුණ දීලා ඉන්නේ. අපි ආර්ථික ප්‍රශ්නයකුත් නෙමෙයි. අපි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. එකිනෙකට බැඳුණු ප්‍රශ්නාවලියක්. ඉතින් මම විශේෂයෙන් මේ විවාදේ බොහෝ දේවල් මම ඇසුවා පුවත්පත්වල දැක්කා. ඒ වගේ මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ගැන මාධ්‍ය සහෝදරයින්ගේ විශ්ලේෂණ ඇහුවා. හැබැයි හැම විශ්ලේෂණයකම පදනම වෙලා තිබුණේ අපි ඉන්නේ සාමාන්‍ය රටක. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ මානසිකත්වයෙන් මිදුනේ නැත්නම් අපිට මේ රටේ ඉදිරි ගමන ශක්තිමත් කරන්න ක්‍රමයක් නැති වෙනවා ගරු සභාපතිතුමනි. අපි හැම කෙනෙක්ම අපි ඉන්න තැන පිළිබඳ බොහොම පැහැදිලි අවබෝධයක් ඇති කරගත යුතුයි. ඒක තමයි අත්‍යවශ්‍යම දේ. ඒක එතුමායි කතාවේදීත් නැවත නැවත කියවෙච්ච කාරණයක්. ගරු සභාපතිතුමනි අපේ රටේ බදු පද්ධතිය අර කතාවල්දී පුන පුනා කියවුණා බදු පරිපාලනය
අවසන් විනාඩි දෙක
හොඳයි. ප්‍රතිසංස්කරණය කිරීමේ විශාල වගකීමක් අපිට තියෙනවා. විශේෂයෙන් මේ පුන පුනා කියන දෙයක් තමයි ඍජු බදු අඩුයි වක්‍ර බදු වැඩි කියලා. ඒ පිළිබඳ අපේ දැඩි අවධානය මේ සම්බන්ධය යොමු වෙලා තියෙනවා. එතනදී විශේෂයෙන්ම මේ බදු පර්යේෂකින් දැන් අපි ඉන්නේ 8.3 අපි යන්න හදන්නේ 11ට 13ට. හැබැයි අපේ රටේ මේ බදු පර්යේෂකින් කියන විදිහට අපිට 120ක් කිසිදු කරදරයක් නැතුව මේ රටේ රාජ්‍ය ආදායමට සමානව බදු ආදායම එකතු කරගන්න පුළුවන්. ඒ සඳහා වූ සුවිශේෂී ජනතාවට බර පැටවෙන්නේ නැති. මොකද මම කිව්වා වගේ පවුල් ලක්ෂ 68න් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් සහනාධාරයිලු. එවන් රටක අපිට බොහොම ප්‍රවේශමෙන් තමයි මේ කටයුත්ත කරන්න වෙන්නේ. ඒ ගැන අපි ඉතාම දැඩිව අවධානය යොමු කරනවා කියන එකත් කියන්න කැමතියි. ඉතින් අවසාන වශයෙන් මම කියන්න කැමතියි ගරු සභාපතිතුමනි මේ රට ඉදිරියට ගෙනියන්න නම් මේ රට නැවත වතාවක් තිබුණු ස්ථාවර සාඩම්බර ශ්‍රී ලංකාව කරන්න නම් වැදගත්ම සාධකය මේ ආර්ථිකමය කරුණු සියල්ලටම උඩින් තියෙන අපි ස්ථාවර රජයක් කියන එක IMF එක වෙන්න පුළුවන් ලෝක බැංකුව වෙන්න පුළුවන් වෙනත් ආයෝජකෙක් වෙන්න පුළුවන් ඔවුන් හොයලා බලන කතා කරන වැදගත්ම සාධකයේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා ස්ථාවර රජයක් ඒක ස්ථාවර රජයක් ඇති වෙන්න නම් අපි තුල අවංක හැඟීමක් තියෙන්න ඕනේ මේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැගිය යුතුයි. එහෙම නැත්නම් ඉතාලම කෙටි කාලයක් තුළ මේ 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 වැඩපිළිවෙළ සියල්ල කඩා වැටීම තුළ ඊළඟ ආණ්ඩුව අපේ ඊළඟ නායකයා අපි මෙන්න මේ තත්ත්වෙින් මිදෙන්න මේ මානසිකත්වයෙන් මිදිලා මේ රට වෙනුවෙන් කටයුතු කරමු කියලා ආරාධනාව කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරුමස්තුමා. කරු පාර්ලිමේන්තුව 2022 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා පෙරවරු 9:30ට නැවත රැස්වෙනවා.